ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය පිළිබඳව අපි වඩා තවදහනයට ලක් කරන දවස සඳුදා දවස. ඉතින් ඒ නිසා සතියේ ශ්‍රී ලාංකේය පුවත්කම සුමහරහා ඔන්න එහෙමනම් අද දවසේදීත් අපි සූදානම් ගෙවිලා ගිය සතියේ ශ්‍රී ලංකාවේ උණුසුම් දේශපාලනික තත්ත්වෙත් පිළිබඳව සවිස්තරාත්මකව කතාබහ කරන්න. මේ කාර්යතාවයට සුපුරුදු ලෙසින් දැන් ශ්‍රී ලංකාවේ සිට සම්බන්ධ වෙනවා මාධ්‍යවේදී මනෝජ් උඩතියාවල. මනෝජ්, ඔබට සුබෝදෑසනක්. ආයුබෝවන්.
සුබෝදෑසනක් ආයුබෝවන් දිල්රුක්ෂි.
මේ දවස්වල ශ්‍රී ලංකාවේ දේශපාලනික වාතාවරණය පිළිබඳව කතා බහ කරද්දී මනෝජ් අපිට මුලින්ම හැන කාරණාව තමයි උතුරු පළාත් සභාවේ මතුවලා තියෙන අර්බුදකාරී වාතාවරණය පිළිබඳව දෙමළ ජාතික සන්ධානය අතර විශාල අර්බුදයක් ඇති කරලීමටත් මේ උතුරු පළාත් සභාව තුළ හටගෙන තියෙන මේ අර්බුදකාරී වාතාවරණය හේතු වෙලා තියෙනවා. අපි මුලින්ම මේ සැකහැර දැනගනිමු, මේ උතුරු පළාත් සභාවේ මේ අර්බුදයට පාදක වුණු හේතු කාරණා මොනවද කියලා මනෝජ්.
විශේෂයෙන් උතුරේ අමාත්‍යවරුන්ගේ දූෂණ වංචා සොයන්න පත් කළ විමර්ශන කමිටුව ඒ සත්‍යයට පටහැනි කරුණු ඉදිරිපත් කරලා තිනවා. ඒ චෝදනා ඇතුළත් කරලා වාර්තාවක් සකස් කරලා තිබෙනවා. ඒ වාර්තාවේ නිර්දේශවලට අනුව අමාත්‍යවරුන් දෙදෙනෙකු ඉවත් කරන්න කියලා නියෝග කරපු කාරණය සහ චෝදනා සනාත නොවිච්චි අමාත්‍යවරුන් දෙදෙනෙකුට අමාත්‍ය දුර මසකට අහෝසි කරන්න කියන චෝදනාව සම්බන්ධ කාරණා පදනම් වෙලා තමයි උතුරු පළාත් සභාවේ මේ තත්ත්වය නිර්මාණය වෙලා තිබෙන්නේ. විශේෂයෙන් උතුරු පළාතේ අධ්‍යාපන අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු ටී ගුරුකුල රාජා අමාත්‍යවරයා, ඒත් එක්කම කෘෂිකර්ම අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු පී අයංගරණේෂන් අමාත්‍යවරයාට මේ දිනාට ඉවත් වෙන්න කියන යෝජනාව කරලා තිබෙනවා ඔවුන්ගේ දූෂණ චෝදනා සම්බන්ධයෙන්. ඒත් එක්කම දීවර අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු පී ටෙනිස්වරන් වගේම ඒ සෞඛ්‍ය අමාත්‍යවරයා විදිහට කටයුතු කරපු පී සත්‍යලිංගම් අමාත්‍යවරයාට මාසික කාලයක් මේ තනතුරු දැරීම සුදුසු නැහැ කියලා ප්‍රධාන අමාත්‍යවරයා නියෝග කරලා තිබෙනවා. මේ කාරණා තමයි ප්‍රධාන වශයෙන් හේතු සාධක වෙලා තිබෙන්නේ. විශ්වාස භංග යෝජනාවක් අරගෙන ඇවිල්ලා උතුරු පළාත් සභාවේ මහඇමතිවරයාට ඉවත් වෙන්න කියන චෝදනාව කරලා තියෙන්නේ. 21 දිනක් අත්සන් කරලා තිබෙනවා මේ චෝදනාවට පක්ෂව, ඒ කියන්නේ විශ්වාස භංගයට පක්ෂව අත්සන් කරලා තිබෙනවා. ඊට පස්සේ අපි දැක්වා 15 වෙනිකුගෙන් යුතු කණ්ඩායමක් විග්නේශ්වරන් මහත්මයාම මේ තනතුරේ කටයුතු කළ යුතුයි කියලා, එහෙම නැත්නම් මේ ඉදිරිපත් කරපු විශ්වාස භංගයට විරුද්ධව උතුරු පළාතේ ආණ්ඩුකාරවරයාට මේ සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් කරලා තියෙනවා දිරුක්ෂි.
අපිට මෙතනදී මේ පැහැදිලි කිරීමක් කරගන්න පුළුවන්ද මනෝජ්, මේ පක්ෂව සහ විපක්ෂව ඉන්න පක්ෂ මොනවද කියලා TNA එක ඇතුලේ? අපි දන්නවා දැන් ද්‍රවිඩ ජාතික සන්ධානයේ TNA එකේ ඇතුලේ පක්ෂ කිහිපයක් තියෙනවා. පක්ෂ කිහිපයකින් සැදුණු සන්ධානයක් මේක. EPRLF, PLOT සහ TELO, ඒ වගේම ඊළඟේ තමිල් අරුසු කියන පක්ෂවලින් තමයි මේ TNA එක හැදිලා තියෙන්නේ. කවුද මේ විශ්වාස භංගයට පක්ෂව සහ විපක්ෂව සිටින පක්ෂ මේ වෙනකොට?
ඔව්, අපි දැක්කා ප්ලොට් සංවිධානය, ටෙලෝ සංවිධානය, EPRLF කියන පක්ෂ දැනටමත් ප්‍රධාන අමාත්‍යවරයා විග්නේශ්වරන් මහා අමාත්‍යවරයාට සහයෝගය පළ කරලා තියෙනවා. ඒත් එක්කම දෙමළ ජාතික සන්ධානයේ නායකයා ආර් සම්බන්ධන් විග්නේශ්වරන් මහා අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපේ විවේචනයට ලක් කරලා තියෙනවා. ඊළඟේ තමිල් අරුසු පක්ෂයේ තනි මතයක් දරමින් විග්නේශ්වරන් ප්‍රධාන අමාත්‍යවරයා තුරේ නිවස්තිය යුතුයි කියන චෝදනාව කරනවා. මේ තත්ත්වයත් එක්ක ඇත්තරම දෙමළ ජාතික සන්ධානය දෙකඩ වෙයි කියන බලාපොරොත්තුවක් තිබෙනවා. අපි දැක්කා පහුගිය කාලේ දෙමළ ජාතික සන්ධානය සමන්විත වෙලා තිබෙන පක්ෂවල නායකයින් යම් යම් මත ගැටුම්වල හිටියා. මේ කාරණය පදනම් කරගෙන පැහැදිලිව ලෙදුම් රේඛාවක් නිර්මාණය වෙයි කියන කාරණය ඉස්මතු වෙමින් පවතින. විශේෂයෙන් සෙලෝ පක්ෂයේ නායකයා සෙලෝ මඩේකරණාදන්, මේත් එක්කම ප්ලොට් සංවිධානයේ නායකයා ධර්මලිංගම් සිද්ධාර්ථන්, EPRLF නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් කියන අය මේ සහයෝගයෙන් කටයුතු කරන බව අපිට පේන්න තියෙනවා දිල්රුක්ෂි.
ඔව්, අපි දන්නවා දැන් මේ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය CV විග්නේශ්වරන් මහතාගේ මේ ක්‍රියාකලාපය සම්බන්ධව මේ විශ්වාස භංගයේ අරගෙන ආවේ ඊළඟේ තමිල් අරසු පක්ෂය මූලික කරගෙන. එතකොට මේ විශ්වාස භංගයට ඔවුන් පාදක කරගෙන තියෙන කරුණු මොනවද මනෝජ්?
ඔව්, අපි දැක්කා කරුණු විදිහට එල්ල වෙලා තිබෙනවා දූෂණ චෝදනාවලට ලක් නොවුණු අමාත්‍යවරුන් දෙදෙනෙක් චෝදනාවට ලක් කිරීම කියන කාරණේ. ඒකම උතුරු පළාත් සභාව තුළ අත්නෝමතිකව මහමැතිවරයා බලතල පාවිච්චි කිරීම කාරණය සඳහන් වෙලා තිබුණා. ජාතීන් අතර සංහිඳියාවට බාධා වන ප්‍රකාශන කුත් කිරීම කියන කාරණේ. ඒත් එක්කම මධ්‍යම රජය මගින් උතුරේ සංවර්ධනය සඳහා වෙන් කරන මුදල් නැවත මධ්‍යම අඬුවටම හරවා යැවීම කියන කාරණයත් ප්‍රධාන කරුණු විදිහට චෝදනා විදිහට එල්ල කරලා තියෙනවා අපි දැක්ක අදිරුක්ෂේ.
හොඳයි මනෝජ්, එහෙමනම් මම මෙහිදී යොදා ගන්නවා ඊළඟේ තමිල් අරසුපක්ෂයේ නියෝජ්‍ය මහලේකම් එම්.ඒ. සුමන්තිරන් මහතා මේ ඉදිරිපත් කරන ලද දෝෂාභියෝගය සම්බන්ධව ඔවුන්ගේ මතය ප්‍රකාශ කරපු ආකාරය මේ අවස්ථාවේදී.
ඒකේ ඊළඟේ තමිල් අරසුකච්චී සමාජිකයන් තමයි විශ්වාස භංග යෝජනාව ගෙනත් තියන්නේ. මමත් ඊළඟේ තමිල් අරසුකච්චී නියෝජ්‍ය සෙක්‍රටරි ජෙනරල්. අපි විශ්වාස භංග යෝජනාවකට පක්ෂව තමයි කටයුතු කරනවා. ඒ දෙදෙනා ඒගොල්ලන්ගේ තනතුරෙන් ඉවත් වෙන්න ඕනේ කියන තමයි අපේ ස්ථාවරයෙන්කුත්. හැබැයි ඒ දෙන්නව අස්කරන් නැතුව මෙතුමා හතර දෙනාම අස්කරන් කටයුතු කරපු නිසා තමයි අපි මේ කටයුතු කරන්න සිද්ධ වුණේ. මහාධිපතිවරයා හතර දෙනාම ඉවත් කරලා ඇමතිකම් පහම තමාම තියාගන්නවා කියලා ප්‍රකාශයක් කරා. ඉතින් ඒකට එරෙහිව තමයි දැන් තමන සකච්චි ක්‍රියා ගත්තේ. අපි අපේ ස්ථාවරයේ පැහැදිලිව ඉන්නවා. මහාධිපතිවරයා එයාගේ ස්ථාවරයේ වෙනස් කරලා ඒ දෙන්නා පමණයි එරෙහිව පමණයි මම කටයුතු කරන්නම් අනිත් දෙන්නා නිදාස් කරලා තියන්නේ කියලා එයා ප්‍රකාශ කරනවා නම් අපේ සමාජිකයන් මේ විශ්වාස භංග යෝජනාව නැවත ගන්නට කටයුතු කරයි.
දෝෂාභියෝගයේ මේ වෙනකොට උතුරු පළාත ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත ඉදිරිපත් කරලා තියෙන්නේ ඉන් අනතුරුව සිදුවන ක්‍රියාදාමය මොකක්ද? මේ ඔහු ඒ සම්බන්ධව කරපු පැහැදිලි කිරීම.
මට පෙත්සමක් ඉදිරිපත් කර පමණින් ක්‍රියාත්මක වෙන්න බෑ. ඒ පෙත්සමේ තිබෙන අත්සන් පිළිබඳ නිවැරදි භාවය, ඒ වගේම ඔවුන්ගේ පෞද්ගලිකවම ඔවුන්ගෙන් අසා විමසා දැන ගැනීම, ඔවුන්ගේ පෞද්ගලිකව පෙනී සිටීම වැදගත් වෙනවා. ඒ කාරණා කටයුතු කළාට පස්සේ තමයි මම මහමැතිතුමාට දැනුම් දෙන්නේ නැවත වතාවක් එතුමාට රුපලාතේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය තියෙන බව ඔප්පු කරන්න කියලා මම එතුමාට ලියුමක් අරිනවා. එතකොට එතුමා දෙන පිළිතුර අනුව තමයි ඉදිරි ක්‍රියා මාර්ගය ගෙනෙන්නේ.
මීළඟට මේ ශ්‍රී ලංකාවේ මතුවෙලා තියෙන තවත් උණුසුම්ම තත්වයක් තමයි මේ ජාතීන් සහ ආගම් අතර සංහිඳියාව විනාශ කිරීම සහ විරසකී ඇති කිරීමේ කටයුතු සම්බන්ධව මතුවෙලා තියෙන තත්වය. අපි දුටුවා පසුගිය කාලවකවානුවේදී මුස්ලිම් පල්ලි කිහිපයකට සහ මුස්ලිම් වෙළඳසල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීම හා සම්බන්ධව විශාල කතාබහක් ගොඩනැගීමින් පැවතුනා. මෙහි චෝදනාවන් බොහෝ විට ගොනු කෙරුණේ බොදු බලසේනා සංවිධානය වටා. ඊට අමතරව මීට කලින් බොදු බලසේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලකොඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට ගොනු කෙරුණු යම් කිසි වූ නඩුවකට උන්වහන්සේ පෙනී නොසිටීම නිසා උන්වහන්සේ වෙනුවෙන් යම් කිසි වූ අධිකරණමේ තීන්දු තීරණ පිළිබඳවත් අපිට අහන්නට දකින්නට ලැබෙනවා. එනිසා මම කැමති මනෝජ් මීළඟට අවධානය යොමු කරන්න විශේෂයෙන් මේ ඥානසාර ස්වාමීන් වහන්සේ සම්බන්ධව මේ වෙනකොට මතුවෙමින් තියෙන අලුත්ම තත්ත්වය මොකක්ද කියලා දැනගන්න.
ඔව්, විශේෂයෙන්ම ඥානසාර ස්වාමීන් වහන්සේව අත්අඩංගුවට ගන්න කියලා වරෙන්තු නිකුත් කරලා තියෙනවා. මේ වන විට උන්වහන්සේ තාමත් අත්අඩංගුවට පත් වෙලා නැත්තේ ඇයි කියන කාරණය ශ්‍රී ලංකා සමාජය තුළ ප්‍රශ්න කෙරෙමින් පවතිනවා. විශේෂයෙන් කුරහණයට අපහාස වන ආකාරයෙන් මාධ්‍යවට ප්‍රකාශනකුත් කිරීමත්, ජාතික බලසේනා සංවිධානය පවත්වපු මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩාවැදීම කියන සිද්ධිවලට එරෙහිව නඩු දෙකක් පවරලා තිබුණා. ඒ නඩු සම්බන්ධයෙන් අධිකරණයට පැමිණ සිටින්න උන්වහන්සේට නියෝග කරලා තිබුණා. නමුත් උන්වහන්සේ අධිකරණයට පැමිණ තිබුණේ නැහැ. උන්වහන්සේ අධිකරණයට නීතිඥයෙකු මාර්ගයෙන් ගන්නලා තිබුණා. පවතින මරණ තර්ජන හේතුවෙන් අධිකරණයට පැමිණෙන්නේ නැහැ කියලා. ඉතින් කොහොමනත් මේ කරුණු සලකා බැලුවා ඔටෝ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය. ඒ අනුව ඒ ඉදිරිපත් කරපු කරුණු වලින් සෑයීමකට පත් වෙන්නේ නැතුව ඥානසාරිමයන් අත්අඩංගුවට ගන්න කියලා වරෙන් තුනිකුත් කළා. ඒ වගේම මීට අදාළ නඩුව අගෝස්තු මාසේ 10 වෙනිදා ආයි කැඳවන්න ඕන කියලා තීරණය කළා. ඉතින් මේ කාරණා එක්ක තමයි උන්වහන්සේව අත්අඩංගුවට ගන්න නියමිත වෙලා තිබුණේ. විශේෂයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශවරයා කිව්වේ කණ්ඩායම් හතරක් මේ සඳහා යොදවලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගන්න කියලා. නමුත් අත්අඩංගුවට ගැනීමක් තවමත් සිද්ධ වුණේ නැහැ දිරුක්ෂි.
ඔව්, ඒත් එක්කම අපි දැක්කා මේ එක්තරා නීතිඥවරයෙකු මාධ්‍ය හමුවේ යම් කිසි වූ ප්‍රකාශයක් කරලා තිබුණා. කතෝලික දේවස්ථාන විශාල සංඛ්‍යාවකටත් සිංහල ජාතිකයන් විසින් මේ ආකාරයෙන් යම් කිසි වූ ප්‍රහාර එල්ල කිරීමක් සිදුවලා තියෙනවා කියලා. මේක මේ ජාතිවාදයේ සහ ආගම්වාදයේ තවදුරටත් අර්බුදකාරී තත්වයකට අද දැමීමේ ප්‍රකාශයක් විදිහට සඳහන් වෙමින් අධිකරණ අමාත්‍යවරයා පවා මේ සම්බන්ධව යම් කිසි වූ මැදිහත් වීමක් සිදු කරලා තිබුණා. ඇත්තටම මේ ප්‍රකාශයත් ඉන් අනතුරුව බුද්ධ ශාසන සහ අධිකරණ අමාත්‍යවරයා විසින් මේ සම්බන්ධව සිදු කරන ලද ප්‍රකාශය පිළිබඳවත් මා කැමති මීළඟට අවධානය යොමු කරන්න මනෝජ්.
ඔදිලුක්ෂේ, අපි දැක්කේ ප්‍රධාන වශයෙන්ම ලක්ෂාන් ඩයස් කියන නීතිඥවරයාට තමයි මේ චෝදනාව එල්ල වුණේ. පහුගිය දවසක ලංකාවේ පෞද්ගලික රූපවාහිනී නාලිකාවක විකාශය වෙච්චි වැඩසටහනකදී කතෝලික පල්ලි 166කට පමණ පහුගිය කාලය ඇතුලේ ප්‍රහාර එල්ල වෙලා තියෙනවා කියලා ඔහු යම් ප්‍රකාශයක් කළා. ඒකට අධිකරණ අමාත්‍යවරයා ජනතාව අමතපු අවස්ථාවකදී ඒකට එරෙහි වෙලා තියෙනවා. එතුමත් කිව්වේ මම අගරදුගුරුතුමත් එක්ක කතා කළා මේ ප්‍රකාශයෙන් පස්සේ, අගරදුගුරුතුමා පවා මැල්කම් රන්ජිත් කාදිනල් හිමිපාණන් පවා එහෙම කතෝලික දේවස්ථානවලට ප්‍රහාර එල්ල වුණු බව ඒ ප්‍රමාණයක් තහවුරු කරේ නැහැ. ඒ හින්දා මේ යම් ආකාරයෙන් සංවිධාවට බාධා වන ආකාරයේ ප්‍රකාශයක් නිකුත් කරපු නිසා මේ සම්බන්ධයෙන් පැය 24ක කාලයක් ඇතුළත සමාව ගන්න කියලා අධිකරණ අමාත්‍යවරයා ඔහුට නියෝග කළා. එහෙම නැත්නම් ඒ සමාව ලබා ගැනීම සිද්ධ කරේ නැත්නම් ඉදිරියේදී ඔහුගේ වෘත්තියේ කටයුතු වළක්වාලමින් ඔහුට දඬුවම් කරන්න අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා කියලා අධිකරණ අමාත්‍ය ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තිබුණේ. ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිවරයාත් ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තිබුණා. ජනාධිපතිතුමා කියලා තිබුණේ මමත් මේ වැඩසටහන බලාගෙන හිටියා, මෙහිදී මේ කරපු ප්‍රකාශය පැහැදිලි කරගන්න අගරදුගුරුතුමන්ට දුරකථනයෙන් අමතලා කතා කළා. අගරදුගුරුතුමන් මේ කාරණේ ප්‍රතික්ෂේප කරා කියන දේ ජනාධිපතිතුමාත් ප්‍රකාශ කරලා තිබුණා. දිල්රුක්ෂි, ඒත් එක්කම අපි දැක්කා දිල්රුක්ෂි පෞගේ දවසක පුරවැසි බලය සහ සාධාරණ සමාජයත් සඳහා ජාතික ව්‍යාපාරයේ මාධ්‍ය හමුවක් සංවිධානය කරලා තිබුණා. මේකට විවිධ පාර්ශව එක්කාසු වෙලා තිබුණා. දඹර අමිල ස්වාමීන් වහන්සේ, ගාමිණි වියන්ගොඩ මහත්මයා, ඒත් එක්කම ජිප්සිස් නායක සුනිල් පෙරේරා, ධර්මසිරි බණ්ඩාරනායක මහත්මයා, සිරමා වේදියා, මේ වගේ අය විවිධ අදහස් ප්‍රකාශ කළා. පොදු බල සේනා සංවිධානයේ සහ ඥානසාර ස්වාමීන් වහන්සේ පිළිබඳව එක්තරා අවස්ථාවක මේ දඹර අමිල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කළේ පොදු බල සේනා සංවිධානය IS සංවිධානයට සමාන සංවිධානයක් කියලා. ඒකටත් ප්‍රතිචාර දක්වලා තිබුණා පොදු බල සේනා සංවිධානය. පොදු බල සේනා සංවිධානයේ ප්‍රධාන විභාගක දිලන්ත පෙරේරා ඇතුළු පිරිස සම්බන්ධ වුණා ස්වාමීන් වහන්සේලා සම්බන්ධ වෙලා හිටියා. ඔවුන් මේ ප්‍රකාශයට ඍජුව විරුද්ධත්වය ප්‍රකාශ කරලා තිබුණා මෙවැනි ප්‍රකාශනිකුත් කිරීම සම්බන්ධයෙන්. විශේෂයෙන්ම දඹර අමිල ස්වාමීන් වහන්සේට තමයි ඔවුන් ඇඟිල්ල දික් කරේ මේ නගන චෝදනාවලට එරෙහිව. ඒත් එක්කම දිල්රුක්ෂි අපි දැක්කා ගල්බඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ මේ අත්අඩංගුවට ගන්න සිරින සූදානමට එරෙහිවත් යම් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන්න කියලා යම් ඉල්ලීමක් කරලා තිබුණා. උන්වහන්සේ සඳහන් කරලා තිබුණේ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසය තමන් වහන්සේ සම්බන්ධයෙන් පවත්වන විමර්ශනය අවසන් වන තෙක්, ඒ වගේම තමන් සම්බන්ධයෙන් නීතිපතිගේ උපදෙස් ලැබෙන තෙක් අත්අඩංගුවට ගැනීම වළක්වන්න කියලා පෙත්සමක් මගින් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. ඒ වගේම අපරාධ කොට්ටාසය තමන්ව අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදු වෙලා තියෙන බවට ප්‍රකාශ කරන්න කියලත් උන්වහන්සේ ඉල්ලලා තිබුණා. ඒත් එක්කම දිල්රුක්ෂි අපි දැක්කා අඬු අමාත්‍යවරුන් කීප දෙනෙකුටම ඇඟිල්ල දිගු වෙනවා. ඥානසාර ස්වාමීන් වහන්සේ අත්අඩංගුවට ගන්න නොදී උන්වහන්සේට රකවරණය සලසනවා කියලා අපි දැක්කා. තිස්ස විතාරණ මහාචාර්යවරයා හිටපු අමාත්‍යවරයා තමයි මුලින්ම මේ චෝදනාව කළේ. ආණ්ඩුව තමයි උන්වහන්සේව අත්අඩංගුවට ගන්න නැතුව තියාගෙන ඉන්නේ. පෞගේ කාලයේ මහින්ද රාජපක්ෂ රජයට යම් චෝදනාවක් එල්ල වුණා නම් බොදු බල සේනා සංවිධානය පුක්ෂණය කරනවා, ඔවුන්ව සුරක්ෂිත කරනවා කියලා. හිටපු ආරක්ෂක ලේකම්වරයාට චෝදනාවක් එල්ල වුණා නම් උන්වහන්සේලා ආරක්ෂා කරනවා කියලා. දැන් ඒ ආරක්ෂාව සපයන්නේ ආණ්ඩුව කියලා ඔවුන් චෝදනා කරන තිබුණා. ඒත් එක්කම අපි දැක්කා පාර්ටි චම්පිකරණව කැමතිවරයාට වගේම විජේදාස රාජපක්ෂ අමාත්‍යවරයාටත් මේ සම්බන්ධයෙන් ඇඟිල්ල දිගු වෙනවා, උන්වහන්සේට රැකවරණ ලබා දෙනවා කියලත්.
ඔවුමන ජබාර කලින් සඳහන් කරපු ආකාරයට පුරවැසි බලය සංවිධානය ඇතුළු සංවිධාන කිහිපයක් එකතුව පූජ්‍ය ගලගුඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේගේ ක්‍රියාකලාපයට බොහොම විරෝධීව අදහස් දක්වලා ලැබුවා. එහිදී පුරවැසි බලය සංවිධානය කැඳවම් කර ගාමිණී වියන්ගොඩ ඉදිරිපත් කරපු අදහසයි මේ.
මම මෙතනදී ඥානසාර භික්ෂුවට විතරක් නෙමෙයි ඇඟිලි දික් කරන්නේ, මොකද තනියම ක්‍රියාත්මක වෙන්න පුළුවන් පුද්ගලයෙක් නෙමෙයි ඔහු. එහෙම දේශපාලන දෘෂ්ටියක්වත් දේශපාලන ශක්තියක්වත් හයියක්වත් තියෙන පුද්ගලයෙක් නෙමෙයි ගලගොඩත්තේ ඥානසාර කියලා කියන්නේ. ඔහුට යම් කිසි කණ්ඩායමක බලවත් පුද්ගලයන්ගේ වක්‍ර සහ ඍජු සහයෝගය ලැබෙන බවට සැක කරන්නට තරම් හේතු අපිට තියෙනවා.
ඉනනතර පූජ්‍ය දඹරාමිල ස්වාමින් වහන්සේ තාමත් මාවේගශීලීව ඥානසාර ස්වාමින් වහන්සේගේ ක්‍රියාකලාපය පිළිබඳව මෙලෙසින් අදහස් ප්‍රකාශ කර සිටිය.
ඥානසාර රිලවෙක් හැටියට නැටවෙන කෙනෙක් වුණත් නටන්න ඕනද නැද්ද කියන එක තීරණය කරන්න ඕන ඔහු අනිවාර්යෙන්ම. ඔහු සිවුරක් දරාගෙන ඉන්නේ. ඔහු සංකේතවත් වෙන්නේ බෞද්ධ භික්ෂුවක් හැටියට. ලෞතර බුදුන් වහන්සේගේ මූණේ තමයි මේ දැලිගාන්නේ කියන එක අපි ඔහුට කියන්නට ඕන.
ඊට පස්සේ බොදු බලසේන සංවිධානය මාධ්‍ය හමුවක් හැඳවුවා. එහිදී පූජ්‍ය මාගල්කන්දේ සුදත් ස්වාමින් වහන්සේ ඥානසාර ස්වාමින් වහන්සේගේ ක්‍රියාකලාපය පිළිබඳව බොදු බලසේන සංවිධානය පැත්තෙන් අදහස් ප්‍රකාශ කර හිටියා.
කුරුණෑගල දේවස්ථානයකට පහර දුන්නා කියලා තරුණයෝ දෙන්නෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. අපි දන්නේ නැහැ ඒ දරුවෝ කරාද නැද්ද කියලා. අපිට ලැබෙන තොරතුරු අනුව ඒ දරුවෝ කරේ නැහැ කියලා දැඩිව පොලිසියට කියලා තියෙනවා. බලෙන් ප්‍රකාශ අරගෙන මේක බොදු බලසේන සංවිධානයේ එකවුන්ට් එකට බැර කරන්න හදනවා නම් ඒකට අපි විරුද්ධයි. ජනසාරද හෙට වුණත් ඉදිරිපත් වෙන්න ඉන්න තැනකින් ප්‍රශ්නයක් නැහැ. උන්හන්සේ බයක් නැහැ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ අධිකරණයේ ඇතුළතදී සකකාරයන්ව වෙඩි තියලා ඝාතනය කරපු සිද්ධි අපේ රටේ අනන්තව තියෙනවා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් සහතිකයක් කවුද ලබා දෙන්නේ? ඒ ඕනම වෙලාවක හාමුදුරුවෝ ඉදිරිපත් වී හාමුදුරුවෝ බය ඇංගිලා නැහැ.
ඊට පස්සේ පුරවැසි සංවිධානය කමිටුවේ කැඳවුම්කරු චමීර පෙරේරා මාධ්‍ය හමුවක් කැඳවමින් මේට රජී වගේ කිව යුතු බවටයි චෝදනා කර සිටියේ.
මේ පුද්ගලයාට හැංගෙන්න පුළුවන් වෙලා තියෙන්නේ කොහොමද? අපි පැහැදිලිවම කියන්නේ ඒකට රාජ්‍ය අනුග්‍රහයක් තිබිය යුතුමයි. අපිට දැන් පිළිගන්න බෑ මේ ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මේක පිටුපස්සෙ ඉන්නවයි කියලා. ඒගොල්ලෝ හිටියා. හැබැයි ආණ්ඩුව දැන් අපිට කියන්න හදන්නේ දැනුත් ඉන්නේ ඒගොල්ලොයි කියලා. නෑ දැන් ඉන්නේ ඒගොල්ලෝ නෙමෙයි. දැන් රජය වග කිව යුතුයි.
ශ්‍රී ලංකාවේ මේ දිනවල වඩාත් කතාබහට ලක් වෙන තවත් කාරණාවක් තමයි මතුවෙලා තියෙන ඩෙංගු රෝගී තත්ත්වය පිළිබඳව. මේක ඛේදනීය තත්ත්වයක් විදිහට අපිට සඳහන් කරන්න පුළුවන්. පෙර නොවිරු ආකාරයෙන් ඉතාමත්ම ශීඝ්‍රයෙන් කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල ඒ වගේම අනිකුත් පළාත්වල පවා මේක දැඩි ලෙසින් ව්‍යාප්ත වන තත්ත්වයක් බවට පත් වෙලා තියෙනවා. රෝහල් රෝගීන්ගෙන් පිරී ඉතිරි යන තත්ත්වයක් තමයි අපිට ශ්‍රී ලංකාවෙන් වාර්තා වන්නේ. ඇත්තටම මේ ඩෙංගු ප්‍රශ්නය සම්බන්ධව මේ වෙනකොට වාර්තා වන රෝගීන් සංඛ්‍යාව සහ රජයේ මේ සම්බන්ධයෙන් අරගෙන තියෙන ක්‍රියාමාර්ග පිළිබඳව කතාබහකළු තින් අපිට මොනවද දැනගන්න තියෙන්නේ මනෝජ්?
ඔව්, පහුගිය මාස 6ක කාලය සසදලා බැලුවකින් ලංකාවේ ඩෙංගු මරණ 160ක් වාර්තා වෙලා තියෙනවා. සිල්රුක්ෂි මේ අවුරුද්ද විතරක් ඩෙංගු රෝගීන් 63,000කට වැඩි ප්‍රමාණයක් හම්බ වෙලා තියෙනවා. ඒකෙත් විශේෂත්වය තියෙන්නේ මේකේ වැඩිම පිරිස වැඩිම ප්‍රතිශතයක් බස්නාහිර පළාතෙන් වාර්තා වෙලා තියෙන එක. මේ 63,000කට වැඩි ප්‍රමාණයෙන් 143ක් වාර්තා වෙන්නේ බස්නාහිර පළාතෙන්. ලංකාවේ ජනාකීර්ණම පළාතෙන් සංඛ්‍යාත්මකව ගත්තොත් කොළඹින් ඩෙංගු රෝගීන් 14,000ක්, දම්පාහෙන් ඩෙංගු රෝගීන් 9,370ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 3,713ක්, කුරුණෑගලෙන් 3,740ක්, රත්නපුරෙන් 3,060ක්, ඒ වගේම ත්‍රිකුණාමලයේ අපි දැක්කා 4,318ක් විදිහට සංඛ්‍යාත්මක දත්ත නිකුත් වෙලා තියෙනවා. පසුගිය වසර හා සැසදීමේදී ගෙවුණු වසරටම මේ තරම් ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් හමු වෙලා නැහැ. ඒ අනුව බැලුවට පස්සේ මේ වසරේ ගෙවුණු මාස 6 ටිකක් වැඩිපුර ශ්‍රී ලංකාව ඩෙංගු රෝගීන් පීඩා විඳින වසරක් බවට පත් වෙලා තියෙනවා.
මේ ඒත් එක්කම අපිට වාර්තා වෙනවා මේ මනෝජ්, මේ ඩෙංගු මදුරුවන් විනාශ කිරීමට ඔස්ට්‍රේලියාව කියන්නේ මේ රටින් යම් කිසි වූ බැක්ටීරියාවක් හොයාගෙන තියෙනවා කියලා. ඉදිරියේදී ශ්‍රී ලංකා රජයේ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන්ගේ සහාය ලබා ගන්නටත් නියමිත බවත් අපිට වාර්තා වෙනවා. මේ කාරණාව සම්බන්ධවත් ටිකක් මම වැඩිපුර තොරතුරු දැනගන්න කැමතියි. කොහොමද මේක ශ්‍රී ලංකාවේ මේ තොරතුරු දැනගන්නට ලැබුණේ අමාත්‍යවරයාගෙන්?
ඔව්, සෞඛ්‍ය අමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් පැහැදිලිව මාධ්‍යයට ප්‍රකාශයක් නිකුත් කළා. දැන් පහුගිය කාලේ කියුබාවෙන් BTA බැක්ටීරියාව ලබා ගන්න යම් උත්සාහයක් තිබුණා. ගුවනින් ඉසීමේ ප්‍රයත්නයක් තිබුණේ, ඒ කටයුත්ත සාර්ථකව සිදු වුණේ නැහැ. මෙවර ඔස්ට්‍රේලියානු රජය ලංකාවට සහයෝගය දක්වලා තියෙනවා කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. නොමිලේ ඒ කණ්ඩායම් ලබා දීලා, ඒ දායකත්වය ලබා දීලා ඔස්ට්‍රේලියානු රජය ඉතා ඉක්මනින් මේ බැක්ටීරියාව ලංකාවට ලබා දෙයි, ඩෙංගු මදුරුවා මර්ධනය කරන්න කියලා සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා. ඒත් එක්කම ජනාධිපතිතුමත් සෞඛ්‍ය අමාත්‍යවරයාත් අපි දැක්කා පෙරේදු දවසේ IDA තුනරෝහලට ගිහිල්ලා රෝගීන් සම්බන්ධයෙන් කරුණු විමසා බලනවා, තොරතුරු විමසා බලනවා, මේ සඳහා අවශ්‍ය පියවර ගන්න කියලා ඔවුන් සහාය කරන තිබුණා. මේ IDA තුනරෝහල දිලිරුක්ෂි මේ පෞගේ දිනවල රෝගීන් භාර ගැනීම ප්‍රතික්ෂේප කරන තත්වයට, එහෙම නැත්නම් ගේට්ටු අසා දමන තත්වයට පත් වෙලා තිබුණා. හේතුව ඒ තරම් රෝගීන් උනරෝහලේ ඉන්නේ අඩං 220යි රෝගීන්ට තියෙන්නේ. නමුත් රෝගීන් 600 දෙනෙක් සමහර අවස්ථාවල එක ඇඳ රෝගීන් 4 දෙනෙක් කුමාරු කරගන්න තත්ත්වයක් පවා දකින්න තිබුණා. පෞද්ගලික රෝහල් වල මේ ඩෙංගු රෝගීන් නිසා ඒ වාට්ටුවලට රෝගීන් ඇතුළත් කරන්න නොහැකි තරමටම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වෙනවා. එයත් ටිකක් විශේෂ තත්ත්වයක්. මේ ජීවන කාලය හා සසඳත් අපි දැක්ක කැලණිය විශ්වවිද්‍යාලයත් මේ පවතින උණ පාචනය වැනි රෝග තත්ත්ව නිසා 26 වෙනිද වෙනකන් වහලා දාන්න විශ්වවිද්‍යාල පාලනාධිකාරිය සූදානම් වෙලා තිබුණා.
දැන් ඔය මේ ඩෙංගු ප්‍රශ්නයත් එක්ක කුණු ප්‍රශ්නයක් තාමත් කතා වෙනවා ශ්‍රී ලංකාවේ. මීතර මුල්ල කසල කන්ද කඩාවැටීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ මේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල කුණු කසල බැහැර කිරීමේ ප්‍රශ්නයක් මතුවුණා. ඒක තාමත් ඒ ආකාරයෙන්මයි කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. කුණු ප්‍රශ්නය සම්බන්ධව තාමත් විසඳුමක් ලැබිලා නැති හින්දා මේ කුණු ප්‍රශ්නය සම්බන්ධවත් පසුගිය කාලයේදී විශාල කතාබහක් ඇති වුණා. දේශපාලන මැදිහත් වීම සහ රජයේ යම් කිසි වූ මේ මන්දගාමී ක්‍රියාපිලිවෙත පිළිබඳව විවේචනයට ලක් වෙනවත් අපි දැක්කා. මොකක්ද අපිට අලුතින්ම වාර්තා වෙන්නේ මනෝජ්?
ඔව්, පහුගිය දිනවල මේ කුණු කන්ද කඩාවැටීමක් එක්ක අප්‍රේල් මාසේ 20 වෙනිදා ඉඳලා කොළඹ කුණු මුතුරාදේවලට දාන්න යම් තීරණයක් අරගත්තානේ. දැන් මේකට එරෙහිවත් අපි දැක්කා ප්‍රදේශවාසීන් 35 දෙනෙක් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කරලා තිනවා. කුණු එකතු කරලා ගිහිල්ලා දාන්න තැනක් නැතුව කොළඹ නගරයේ තැන තැන කුණු කඳු ගොඩබිලා තිනවා. මේක නිසා කොළඹ කසල නිසා ජන ජීවිතවලට ලොකු බලපෑමක් එල්ල වෙලා තිනවා. ඒත් එක්කම ජනතාව තියෙන කුණු කඳු එකතු වෙච්ච තැන් වලට කුණු දාලා යනවා. ඒවට ජනතාව විරුද්ධ වෙනවා. ඊට පස්සේ ජන කණ්ඩායම් අතර යම් ආකාරයකට රණ්ඩු සරුවල් ඇති වෙන තත්වයකට පත් වෙලා තිනවා. දැන් මුතුරාජවල ප්‍රදේශයත් මේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරපු ප්‍රදේශයක්. ඉතින් මේකත් හේතුවක් වෙලා තියෙනවා මුතුරාජවලට කුණු දීලා දාන එක සම්බන්ධයෙන් මතුවුණු ප්‍රශ්නෙට. ඒත් එක්කම මේ කසල කර්මනාකරණය සම්බන්ධයෙන් තියෙන ගැටලුව නිසාම රජයම උත්සාහයක් දරුවා හමුදා නිලධාරීන් සම්බන්ධ කරගෙන මේ ප්‍රශ්නෙට විසඳුමක් සොයන්න, මේ කටයුත්ත කාර්යක්ෂම කරන්න යම් පියවරක් ගත්තොත් හොඳයි කියලා. නමුත් අපි දැක්ක හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාත් මේකට යම් අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. කුණු අස් කරන්න, කුණු එකතු කරන වැඩවලට හමුදාව ලබා දෙන්න සූදානමක් නැහැ. කසල කළමනාකරණය කියන විෂයට ස්ථාන සොයා දෙන්න, යම් ක්‍රමවේදයක් හදන්න මේ කළමනාකරණ ක්‍රියාවලියට පමණ හමුදාව දායක කරගන්නවා නම් මේ හොඳයි, ඒ සඳහා පමණයි හමුදාව දායක කරන්නේ කියලා හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයාත් ප්‍රකාශයක් නිකුත් කරලා තිබුණා. දිලොක්සු
අපිට අමතක කරන්න බෑ මේ දිනවල ජිනීවාහි 35 වෙනි මානව හිමිකම් සැසිවාරය ආරම්භ වෙලා තියෙන්නේ. ශ්‍රී ලංකාව පිළිබඳවත් කතාබහ වෙනවා. ශ්‍රී ලංකාවේ රජයේ හමුදාවන්ට එල්ල වෙලා තියෙන මානව හිමිකම් චෝදනා සම්බන්ධව කතාබහක් ඇති වෙන මේ වගේ කාල සීමාවකදී අපි දුටුවා ශ්‍රී ලංකාවේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුණු, ඒ වගේම යුද්ධය පැවති කාලයේදී සිවිල් ආරක්ෂක බලකායේ ප්‍රධානියා විදිහට කටයුතු කරපු සරත් වීරසේකර මහතා තනිව සටනකේ දෙනවා ජිනීවාවලට ගිහිල්ලා ශ්‍රී ලංකාවේ රජයේ හමුදාවන්ට එල්ල වුණු චෝදනා අසත්‍යක් බව පෙන්වීමට, ශ්‍රී ලංකාවේ හමුදා සිදු කළේ මානුෂීය මෙහෙයුමක් කියන කාරණාව ඔප්පු කිරීමට ඔහු විශාල ප්‍රයත්නයක් දරනවා. අපි දුටුවා මාකමැති මනෝජ් මීළඟට මේ ජිනීවාහි 35 වෙනි සැසිවාරයේ හරහා සරත් වීරසේකර මහතාගේ මැදිහත් වීම මත කුමක්ද එහිදී සිදුනේ, ඒ ශ්‍රී ලංකාවට වාර්තා වුණේ කොහොමද කියන කාරණාව පිළිබඳවත් දැනගන්න.
ඔව්, එතුමා මේ කටයුත්තට පැහැදිලිවම සම්බන්ධ වෙලා ඉන්නවා. අපි දැක්කා පහුගිය වතාවෙත් මානව හිමිකම් සැසිවාරයේ පැවැත්වෙච්ච අතරතුරේ අතරමැදි සැසියකට සහභාගී වෙලා එල්ටීටී හිතවාදී රාජ්‍යනෝන සංවිධාන වලට ඍජුව අදහස් ප්‍රකාශ කිරීම සිද්ධ කරා. මෙවරත් ඔහු ගෝලීය ශ්‍රී ලංකා සංසදය නියෝජනය කරමින් තමයි මේ අවස්ථාවට සහභාගී වෙන්නේ. එක්සත් ජාතීන්ගේ කවුන්සිලයේ ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානවලට පමණක් ලබා දෙන අවස්ථාවක් මේ අවස්ථාව. ඉතින් ඊට ඔහු සහභාගී වුණේ ගෝලීය ශ්‍රී ලංකා සංසදේ නියෝජනය කරලා. මේ අවස්ථාවට එල්ටීටී හිතවාදී රාජ්‍ය නොවන සංවිධානත් එකතු වෙලා හිටියා. ඔවුන් ශ්‍රී ලංකාව යම් ආකාරයකින් උතුරේ ජන සංහාරයක් කරන්න කටයුතු කළා කියන චෝදනාව එල්ල කළා. අපි දැක්කා මේ රාජ්‍ය නොවන සංවිධානයක් නියෝජනය කරමින් පැමිණි උතුරේ ජීවත් වෙන පුද්ගලයෙක් කිව්වා හමුදාව යම් ජන සංහාරයක නිරත වෙලා හිටියේ කියලා. ඒකට ඍජුව බය නැතුව ඔහු අභියෝගය ඉදිරිපත් කළා. අපි දැක්ක මේ කටයුත්තට ඇතරම දිරලුක්ෂි සරත් වීරසේකර හිටව පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඍජුව මැදිහත් වෙන ඔහු සිවිල් ආරක්ෂක බලකාය ගොඩනගන්න ක්‍රියා කරපු පළමු අධ්‍යක්ෂ ජනරාල්වරයා, නාවික හමුදාවේ ඒ ප්‍රදේශය භාරව කටයුතු කරපු ඉහළ නිලධාරියෙක්, ඊට පස්සේ එළියට ඇවිල්ලා ඒ සම්බන්ධයෙන් කටයුතු කරපු කෙනෙක්. ඔබට මතකයි ගාමනී කියලා චිත්‍රපටයක් නිෂ්පාදනය කළා. එල්ටීටී සංවිධානයේ කොහොමද කුඩා දරුවන් ඇතුළු උතුරේ ජනතාවට වද මේ පීඩාවට ඔවුන් පත් කරේ, ඔවුන්ට වද හිංසා කරේ කොයි ආකාරයෙන්ද කියලා ඇතුළත් වෙන චිත්‍රපටයකුත් නිර්මාණය කරා. ඉතින් ඔහු මේ සැසිවාරය ඉදිරිපත් වෙලා කිව්වේ මේ රටින් පිට ඉඳලා හමුදාවට චෝදනා කරන අය අඩු තරමේ දෙමළ ජනතාවට ලේ බින්දුවක්වත් දීලා නැහැ. මම දෙමළ ජනතාව වෙනුවෙන් ලේ බීපු මිනිහේ එල්ටීටී මුහුදුකොටි නායක සුසේයිගේ බිරිඳ ඇතුළු කණ්ඩායමක් පැනලා යනකොට ඔවුන් අත්අඩංගුවට ගත්තත් ඔවුන්ට දැන් නිදහසේ ජීවත් වෙන්න පුළුවන් විදියට ඔවුන්ව සමාජගත කරලා තියෙනවා. ඔවුන් සාමාන්‍ය ජනතාව අතර කටයුතු කරනවා. එහෙම මැරුවා කියලා කියන්න බෑ, ඝාතනය කරා කියලා කියන්න බෑ. එහෙමනම් මුහුදුකොටි නායකයාගේ බිරිඳව අහුවෙච්ච වෙලාවෙත් ඇයව අත්අඩංගුවට ගත්ත වෙලාවෙත් අපි එහෙම කටයුතු කරන්න ඕන. අපි එහෙම කරලා නැහැ. ඒ විතරක් නෙමෙයි, දැන් පහුගිය මේ දිනවල උතුරේ යම් ප්‍රශ්නයක් තිබුණා, ලේහිඳ සමක් තිබුණා. අපි දන්න කාරණයක් මේ උතුරේ මේ ඔවුන්ගේ අර කුල ප්‍රශ්නය තාමත් තිබෙනවානේ, ඉහළ කුල සහ පහළ කුල අතර ගැටලුවක්. ඒ නිසා මේ ලෙඩ වෙන රෝගීන්ට ලේ දෙන්න බැරි ලේහිඟයක් පවා උතුරේ ඇති වෙලා තියෙනවා දිලෘක්ෂේ. ඒ අවස්ථාවලට මුහුණ දෙන්නත් මේ මොහොතෙත් ඒ ජනතාව වෙනුවෙන් උතුරේ හමුදා සෙබළුන් ලේ පවා ලබා දුන්නා. එහෙම කටයුතු කරන්නේ මේ එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානයත් එක්ක තිබුණු ප්‍රශ්නයක් මිසක් දෙමළ ජනතාවත් එක්ක තිබුණු ප්‍රශ්නයක් නෙමෙයි. දෙමළ ජනතාව ආරක්ෂා කරේ, අපි පෝෂණය කරේ, අපි කන්න බොන්න දුන්නේ, අපි ඔවුන් සමාජගත කරන්නේ යුද්ධයෙන් පස්සේ කටයුතු කරේ. අපි එහෙම තියෙද්දි ලංකාවෙන් පිට ජීවත් වෙලා ඔවුන් වෙනුවෙන් කිසිදු උදව්වක් කරපු නැති අය විදිහට කොහොමද මේ චෝදනා කරන්නේ කියලා ඔහු ඍජුව මැදිහත් වෙලා මේ ජන සංහාරයක් කරා කියන ප්‍රශ්නෙට දැඩි පිළිතුරු ඍජු පිළිතුරු ලබා දෙනවා අපි දැක්කා. ඒ විතරක් නෙමෙයි, මේ ඔහු මේ බොහොම ලස්සනට මතු කරනවා ලංකාවේදීත් මේ ප්‍රශ්නය. ලංකාවේ සමස්ත දෙමළ ජනගහනයේ 51% උතුරෙන් පිට ඉන්නේ. දේශපාලන විසඳුමක් දෙමළ ප්‍රශ්නයට කියලා උතුරට දෙනවා නම් එතකොට 49%කට ඒ විසඳුම දීලා හරියනවද? 51% පිට ඉන්නවා නම් 50% ඉන්න තැනටනේ විසඳුම දෙන්න ඕනේ. නැහ, උතුරින් පිට දෙමළ ජනතාවටනේ ඒ ප්‍රශ්නේ තියෙන්න ඕන කියලා ඔහු අභියෝගයට ලක් කළා. ඔහු උදාහරණ විදිහට අරගන්නවා දැන් සිංහල ජනතාව වැල්ලවත්තේ ජීවත් වෙන දෙමළ ජනතාවට කිසිදු අපහසුකම් තොරව ජීවත් වෙන ඉඩ දීලා තියෙනවා. ඔවුන් වැල්ලවත්තේ ව්‍යාපාර කටයුතු කරනවා, සිංහල අය කඩවලට යනවා, බඩු මුට්ටු අරගන්නවා, කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් උතුරේ ගිහිල්ලා සිංහලයට ඒ විදිහට හැසිරෙන්න පුළුවන්ද? එහෙමනම් ප්‍රශ්නේ තියෙන්නේ උතුරේද දකුණේද? ප්‍රශ්නේ තියෙන්නේ සිංහලයටද දෙමළ පුරවැසියන්ටද කියන ප්‍රශ්නය ඔහු එල්ල කළා. ඒ අනුව මේක අපි නිර්මාණය කරගත්තු ප්‍රශ්නයක්. ඒ හින්දා උතුරට විතරක් සීමා කරලා ඒකට විසඳුම් සොයන්න ඕනේ. ඒකේ පළක් තියෙනවද කියන කාරණය ඔහු නිතරම ශ්‍රී ලංකාවේදීත් මතු කරමින් හිටියේ. ඒ අදහස් ඊට ටිකක් එහා ගිහිල්ලා ඔහුගේ අත්දැකීම් එක්ක මුසු කරලා තමයි මේ මානව හිමිකම් කවුන්සිලයේ සම්බන්ධයෙන් පැවැත්වෙන මේ ෆෝරම් එකේදී ඔහු තවදුරටත් ප්‍රශ්න කරන්නේ.
ජිනීවාහි 35 වෙනි සමුළුවට සම්බන්ධ වුණු සිවිල් ආරක්ෂක බලකායේ හිටපු ප්‍රධාන සරත් වීරසේකර මහතා කොටි හිතවාදී රාජ්‍ය නවන සංවිධාන නියෝජනය කරමින් මේ අවස්ථාවට සම්බන්ධ වෙලා හිටිය යම් යම් නියෝජිතයන්ට තරයේ තමන්ගේ විරෝධතාව ප්‍රකාශ කරමින් මෙලෙසින් අදහස් ප්‍රකාශ කර හිටිය. මේ අවස්ථාවේදී පටිගත කරන ලද හඬපටයකින් කොටසක් තමයි මේ ශ්‍රවණය සම්බන්ධයෙන් යම් යම් අඩුපාඩුකම් තිබේවි. නමුත් සරත් වීරසේකර මහතා ඉදිරිපත් කරපු අදහස් කිහිපයක් මෙහිදී මම යොදා ගන්නට කැමැති.
Where were you when the LTT were harassing the people and grabbing them and then snatching their money and then raping the people? Where were you? We have the rights to talk about the innocent Tamil people more than you. We have demined 495,000 mines. Right? You never came and even offered even a plane gift to those soldiers. Yes. You never came and even offered even a cup of yogurt for a small family child. When I was the Northern Naval Commander, I saw how the child soldiers, how the small children were taken out. That is how the LTT treated their own people. And you say about the 70,000 and 100,000 people killed. What nonsense. You must be very responsible when you make these figures. And I have told you last 5 minutes ago, I said, I have your blood. That have been people. Have you grown blood with your own people? I don't think so. Right? All my people have grown blood. You see, even 200 soldiers, about 4 days ago, have grown blood with many people.
ජිනීවා මානව හිමිකම් සමුළුවේ 35 වෙනි සැසිවාරයේදී ප්‍රධාන සැසිවාරය නියෝජනය කරන්නට ගෝලීය ශ්‍රී ලාංකීය සංසදය රාජ්‍ය නවන සංවිධානයක් ලෙසින් ඉදිරිපත්ව ඒ අවස්ථාව ලබා ගත්තා. එහිදී ගෝලීය ශ්‍රී ලාංකීය සංසදයේ සම සභාපතිවරයෙකු ලෙසින් පෙනී සිටි පුද්ගලයෙකු අදහස් ප්‍රකාශ කර සිටියේ මේ ආකාරයෙන් ශ්‍රී ලංකාවේ පවතින මේ ජනවාර්ගික අර්බුදය සම්බන්ධවත් මානව හිමිකම් කඩවීම් සම්බන්ධවත්.
Mr. President, talking about human rights, I would like to draw your attention to the plight of the single majority of Sri Lanka, whose human rights have been violated as a result of UNHRC Resolution 30/1. The government unfortunately has co-sponsored the said resolution, which passed on baseless, numerous false allegations and assumptions. Hence, Majority Singhal is decided to bring their grievances into your attention. I shall focus on the operative paragraph 16 of the Resolution 30/1, which calls on the government to provide a political settlement by devolving more powers to the provinces and also by implementing the 13th Amendment to the Constitution full. Demands by separatist Tamil politicians for devolution based on ethnicity is a clear violation of human rights of Sinhala majority. The Sinhalese have moral and historical rights to the island of Sri Lanka. Nevertheless, the North and East were never a separate part in the 2,500 years old written history of the land. Dividing the country on ethnic lines will separate 2/3 of the coastal lines and 1/3 of the land, only for the 12% of Tamils from the whole population. Interestingly, more than 50% of Tamils in Sri Lanka are living outside of the so-called homeland that intended to create through suggested constitutional provisions. I urge this council to ensure that the human rights should be applied on all the people equally in Sri Lanka without discriminating the majority indigenous Sinhalese that comprises 75% of the total population. I thank you, President.
Thank you.
හොඳයි මනම් අපේ සුපුරුදු සූතිය ඔබට පළ වෙනවා මනෝජ් මේ සතිය තුළදී ශ්‍රී ලංකාවේ උණුසුම් තත්ත්ව පිළිබඳව සවිස්තරාත්මකව තොරතුරු අපිට රැගෙන ආවට අපි ඔබව බලාපොරොත්තු වෙනවා ලබන සතියේ සඳතත් බොහොම ස්තුතියි ඔබට ආයිබෝවන්
ආයිබෝවන් සූතිය දිනුච්චි